ආශීතුන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණිය බුද්ධ වචනයක් තියෙනවා චේතනාං භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාව කර්මයක් බවට පත් වෙනවා. සෑම චේතනාවක්ම කර්මයක් බවට පත් වෙනවා. ඒ කර්මය ආත්ම දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය ඒක තුළ තිබුණද, එහෙම නැත්නම් ඒක ස්වභාවික ක්‍රියාදාමයක්ද, එහෙම නැත්නම් අප විසින් කරපු එකක්ද, ඒක වෙනස් කරන්න බැරිද, පුළුවන්ද, ඒක විත්ත ධම්ම වේදනියද, අවුසි කර්මයක්ද, ඒකේ තත්ත්වයට වෙනස් කරගන්න ඒක තුළ හැකියාව තිබෙනවද, මෙන්න මේකින පැටලවිල්ල තමයි මානසික නිවැරදි කරගන්න ඕනේ කියලා හිතන්නේ. එමනේ මේ කාර්ය අෂ්ටාංගික මාර්ගයේ අත්තෙනි මාර්ගයට සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකට කියනවා සම්මා සති කියලා. ඉතින් ඊළඟ එක තියෙන සම්මා සමාධි. සමාධි කියන්නේ ඉවරනේ, නැවතුණා කියන්නේ. ඒකට මේ සම්මා සතිය තුළ භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය වඩන්න මානෙනි, සම්මා සතිය පුරුදු කරන්න කියන එකෙන් මම දැක්කා කීප පොලක තථාගතයන් වහන්සේ මේ ලෝකයේ මිනිසුන්ට සරලව තේරුම් ගන්න බැරි දේවලුත් ඒක තුළ අභ්‍යන්තරේ කතා කරනවා. මට වැටහුණා මෙන්න මේ කාරණාව. දැන් චේතනාම්භික්කවේ කම්මං වදාමිනේ, කවුරරි කෙනෙක් අපට නිඳා කළාම, අපි නොකරපු වැරද්දකට දොස් කියුවාම අපට තරහ වෙනවා. එතකොට චේතනාව කර්මයක් වුණා. මොකද්ද කර්මයක් උනේ? මම එයාට යම්කිසි ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ ප්‍රතිචාරය ලබන්න මම සුදුසුකම් ලැබුවා. දැන් මට කර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒක සමහරට පාර දීමක් වෙන්න පුළුවන්. එයාට ජීවිතාණි වෙන්න පුළුවන්. ආනන්තරිය පාප කර්මයක් වෙන්න පුළුවන්. සමාරයට ඉවසගත්ත නිසා ඒක ඉවර වෙලා අවසි වෙලා යන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ චේතනාවක් එයාට වචන බවට පත් වුණා. ඒ වචන මාතුල චේතනා බවට පත් වුණා. ඒ චේතනා ක්‍රියාවලියක් බවට පත් වුණා. දැන් ඒක කර්මයක් වෙලා. සම්මා සතිය තුලින් අපට පුළුවන් ඒක නිවැරදි කරන්න. දැන් උපමාවක් ගත්තාම අසුවලා මට නෙමෙයි බලින්නේ, මගේ අඩුපාඩු වලට, මගේ අසංවරයට බලන්නකෝ. අසංවරය බැනුම් ගන්නටි, මගේ දුර්වලකම් බැනුම් ගන්නටි, මගේ දුර්වලකම් බැනුම් ගන්නේ මම නෙමෙයි. මේ විදියට යා සම්මාවෙන් දැක්කාම ඒ සම්මාවේ සතිය පිටෙව්ව. කවදාකවත් ඒ චේතනාවෙන් කර්මයක් හැදෙන්නේ නැල්ලු. ඇයි ඒ චේතනාවට කර්මයක් හදන්න බැරිලු? ඒ චේතනාව සම්මාවෙන් ගොඩනගපු එකක්. ඒ ගොඩනගපු සම්මාවේ තමයි එයාගේ සතිය තියෙන්නේ. අසුවලා බැන්නාය, නින්දා කළාය, අක්‍රෝස කළාය, එහෙම එකක් එයා තුළ නැහැ. එයාට බැනලා නැහැ කවුරු. ඇයි? එයා ඒක නිවැරදි කළා. ඒ ඉපදෙන්නට හේතු වෙච්ච දුකට හේතු වෙච්ච කර්මය සම්මාව කියන ඒ මිත්‍යාවෙන් ආත්පසින්ම විරුද්ධ පැත්තෙන් ඒක නිවැරදි කරලා, නිවැරදි කරපු දේ මත සිත පීටව. ඒක තමයිලු සම්මා සතිය, සම්මා මත සතිය, සම්මා උදෙසා සතිය, සම්මාව තුල සතිය. ඕන විදිහට ගන්න පුළුවන්. එතකොට චේතනාං වික්කවේ කම්මං වදාමි, සෑම චේතනාවක්ම කර්මය බවට පත් වෙනවා. හැබැයි එතන ඒක නිවැරදි කරගත්තේ නැත්නම් එයා තුල ද්වේෂයක්, පටිගයක්, වෛරයක්, ක්‍රෝධයක්, ගැටීමක්, දබර වීමක්, අමනාප වීමක්, පිටුපෑමක් මොනවාරි එකක් වෙන්න පුළුවන්. ඒ හැම දෙය තුලින්ම එයා කර්මයක් ගොඩනගනවා. බරපතල වැඩි නම් ඒක ආනන්තරිය පාප කර්ම වෙනකන් යනවා. ඒ ගොඩනගන කර්මයේ ආර්ය උත්තමයකට නම්, මාර්ගයේ වඩපු කෙනෙකුට නම් ඒක දික්ත ධම්ම වේදනීය කර්ම වෙන්න පුළුවන්. ඉවසගෙන කරබාගෙන ඒක සිටිවිලි වලට සීමා කරගෙන ඒක ක්‍රියාවට නැංගුවේ නැත්තම් ඒක සමහරට අවෝසි කර්ම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කර්මයේ තුල අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රයෝගික කරගෙන නිදාස් කරනවා නම්, නිදාස් වෙනවා නම් ඒක සම්මාවෙන් නිවැරදි කරලා ඒ නිවැරදි කරගත්ත සම්මාව මත සිට පීඨවනවා සීය පීඨවනවා අර වැරද්ද දකින්නේ මෙන්න මේ විදිහට නිවැරදි කෙරුවොත් ඒක අවසි කරගන්න පුළුවන් අපට නිවැරදි කරගන්න පුළුවන් ඒක නිසා ඉපදෙන්න තිබුණා නම් අන්න ඒ ඉපදීම අපට වළක්ව ගන්න පුළුවන් තව මොනවාරි ඒක විස්තර කරන්න අවශ්‍යයි ඔව් මමත් ගොඩනගින්නේ අසුවලා මට බැන්නාය නිඳා කළාය අසුවලා මට මෙහෙම ඉන්සා කළාය ඒක ඒක තුල තමයි මේ මිත්‍යාව තුල තමයිලු මම ගොඩනගින්නේ නෑ මගේ අඩුපාඩු වලටනේ බනින්නේ මගේ අඩුපාඩු වලටනේ උන්වහන්සේ විරුද්ධ මට විරුද්ධ නෑනේ මං හරි අසංවරයි අසංවරකම නිසා උන්වහන්සේ ටිකක් එකඟ නෑ මට ටිකක් විරුද්ධයි පිටිපානවා මට ඒ පිටිපාන්නේ මට නෙමෙයි මගේ අසංවරකමට එතකොට අර පුද්ගලයා නැතුව එතන ක්‍රියාදාමයක් තියෙනවා ඒ ක්‍රියාදාමය තුළ මිත්‍යාවක් තියෙනවා මිත්‍යාවට එහා පැත්තෙන් සතරමා භූතයාගෙන් සත්‍යයෙන් ප්‍රතිචාරයක් එනවා ඒ ප්‍රතිචාරයට සාපේක්ෂව මෙයා දුක් විඳිනවා එතන පුද්ගලී සත්‍යයක් නැහැ ඒ සම්මා සතිය තුළ ඒ මමත්වය ඒ පුද්ගලයා නිර්මාණය වෙන ස්වභාවය නිවැරදි වෙනවා තවත් මොකක්ද අපැහැදිලි ඕන එකක් අහන්න ප්‍රශ්නයක් නැහැ දන්නවනම් අපි දේශනා කරනවා දන්න නැත්නම් වඩල ඇවිල්ලා ඒක කියලා දෙනවා ඒකට පොඩ්ඩක් කල් යනවා හොඳ ප්‍රශ්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ ඔක්කම මාන්‍යයි කියලා මම කිව්වොත් මාව සාසනෙන් එලවනවා මල්වත්තේ මානායක ආන්දරවල උන්වහන්සේ රාසින්වත් පවු නොකලසේක ඒක බුදුහාමුදුරන්ගේ මාන්‍ය කිව්වම ගස් බැඳලා ගන්නවට ඇයි මොකද ඒ මං කර වරද මොකද බුදු ගුණ හැම එකක්ම දැන් උන්වහන්සේගේ ගුණනේ ඒ මාන්‍යනේ උන්වහන්සේගේ දැන් මේම එකක් මම කිව්වොත් ඒක මේ ලෝකෙ කවුද අනුමත කරන්නේ? අනුමත කරන්නේ. එතකොට බුදු ගුණ ඇදෙන්න පුද්ගලෙක් ඉන්න එපාය. මහා කාරුණික වෙනසේක, උන්වහන්සේ තථාගත වෙනසේක, සුගත වෙනසේක. දැන් මේ විදිහට අපි කියනවා. දැන් ඒවා කියන්න කෙනෙක් ඉන්න එපාය. එතකොට බුදු ගුණ වලින් බුදුහාමුදුරන්ගේ මාන්නේ ප්‍රකාශ වෙන්නේ. ඒ මාන්නේ නඩත් වෙන්නේ. දැන් මේම අදාසක් ඉදිරිපත් කළොත් ලෝකෙින් එන ප්‍රතිචාරය මොකද්ද? ඔබ වහන්සේ පිළිගන්නවද ඒක මාන්නේ කියලා? බුදුගුණ නවහාරාදී බුදුගුණ වලින් බුදුහාමුදුරන්ගේ මාන්නේ නඩත්තු වෙනවාය. ඒ මාන්නේ අපේ එලිදරව් කරනවාය කියලා ඉදිරිපත් කෙරුවොත් අදහසක් ඒකට ඔබ වහන්සේ එකඟද? ඇයි? අවංකවම කියන්නේ මේක සාකච්ඡාවක්නේ. ඇත්ත නැත්ත දාලා අපි කලවම් කරලා ඒක නිදාස් කරලා ගන්න ඕනේ. ඇයි ඔබ වහන්සේ ඒක පිළිගන්නේ නැත්තේ? කෙලෙස් නැනේ කෙලෙස් නැ එතකොට මේ බුදු ගුණ වලින් උන්වහන්සේගේ මමත්වයක් පුද්ගල ස්වභාවය ගොඩනගෙනවනේ දැන් වංශයේ ඉදිරිපත් කළා අතනනේ මට බැන්න අය මට නිඳා කළ අය ඒ මට කියන එක තුළ මාන්නය දෙනවනේ එහෙනම් එතන අකුසල පැත්තෙන් පව් පැත්තෙන් දිස්ති වලින් දිත්ති වලින් එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටි වලින් මොනවර එකකින් පුද්ගලෙක් හැදෙනවා නම් මේ පැත්තෙත් හැදෙන්න එපාය සීලවන්ත භාවය තුළ ආත්ම දෘෂ්ටියක් ඇදෙන්න එපා. අවබෝධය තුළ ආත්ම දෘෂ්ටිය ඇදෙන්න එපා. ඇයි ඒකට ආත්ම දෘෂ්ටිය ඇදෙන්නේ නැත්තේ? මම අරහත් වෙනසේක. මම බුද්ධ වෙනසේක. දැන් බුදුහාමුදුරේ මේ දේශනා කරනවානේ. මම බුද්ධ. එතකොට උන්වහන්සේ බුද්ධ කින අදාත තුළ උන්වහන්සේ මාන්නේ නෙමෙයිද මේ කොට නගා ගත්තේ? උන්වහන්සේ මමත් කියන නෙමෙයිද මේ නඩත්තු කරන. දැන් එහෙම අදහසක් අපිට කියන්න බෑනේ. ලෝකේ කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් මොකද මේ සම්මාව තුළ තියෙන්නේ කියලා බැලුවාම සම්මාව නිර්මාණය වෙන්නෙම පුද්ගලයා නැති වෙච්ච තැනලු. ಗುಣ පුරනවා තාපසින්. මම උන්වහන්සේට වඩා සිල්වන්තයි. මම උන්වහන්සේට වඩා සිල්වන්තයි. උන්වහන්සේ බලන්න නෑ. මම උන්වහන්සේට වඩා සිල්වත් වෙනවා. උන්වහන්සේ ඊට වඩා සීලයක් රකින්නවලු. උන්වහන්සේ කියනවා නෑ මම උන්වහන්සේට සිල්වත්ද? ඇයි? උන්වහන්සේ දෙපාරක් වළඳනවානේ. මම එකපාර හරි. මම ඒ පාර වළඳන්නේත් නෑ. දවස් දෙකට එකපාරක් පින්ඳ පාදන සිල්වන්තනේ. උන්වහන්සේ මම දවස් දෙකට එකපාරක් දුන්න සිල්ව නෑ. වතුර වළඳනවා මම. මං ඊට වඩා සිල්වත්ද? දැන් ඕම තරංගයට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් ගොඩාක් දුර දිග ගිහිල්ලා මේක උන්නාන්සේට වඩා මං සිල්වන්ත නෑයි. උන්නාන්සේ ඇසිපිල්ලම් ගන්නෝනි. මම ඇසිපිල්ලම් ගන්නනේ. ඒතර උන්නාන්සේ තෝම ඉන්නවලු බලාගත්තායි. ඇසිපිල්ලම් ගන්න නැතුව තර සිල්වන්තයි. දැන් ඕමෝම ගිහිල්ලා අන්තිමට එක තාපසයෙක් කියලා නෑ. උන්නාන්සේ සිල්වන්තමයි. උන්නාන්සේ මා ශ්‍රේෂ්ඨේ. මම වරද පිළිගන්නවා කියලා වැඳලා කිව්වා ඔබ වහන්සේ. හරිම සිල්වන්තයි මට වඩා සිල්වන්තයි. ඒකනේ කියන්නේ. දැක්කා දැන් පිළිගත්තද මගේ සීලය මම ඔබ වහන්සේලා සිල්වන්තයි. එතකොට මොනවාන්සේ කියවල මේ මාන්නේ නිසා ඔබ වහන්සේට වඩා මං සිල්වන්තයි කියලා. මොනවාන්සේ කල්පය එතකොට මො දිනන්නේ ඒක කියලා තියෙන්නේ. මේ මාන්නේ නිසා ඔබ වහන්සේ මට වඩා දුස්සීලයි. මේ නියතමානිකම නිසා මම ඔබ වහන්සේට වඩා සිල්වන්තයි. ඕ ඉතින් මං එහෙම කියලා බැලුවා ඔබ වහන්සේ මොනවද කියන්නේ කියලා. ඉතින් ඔබ වහන්සේට තරම් ඉතින් එච්චර මට දැනුමක් නැහැ. ඔබ වහන්සේට තරම් මේ තරම් ප්‍රඥාවකුත් නැහැ. ඔබ වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි. දැන් උන්වහන්සේ සිල්වත් වුණා. දැන් ඕම ගියොත් මේක කෙරවල කොතනද තියෙන්නේ? හන්ද කියන්නක දැන් ඕම තරංගෙට සිල් රැක්කාම මේක කෙරවල කොතනද තියෙන්නේ? දෙන්නම දුස්සීලිය. මුන් දෙන්නම ಗುಣ අඳුරන්නේ නැහැනේ. ಗುಣ කියන්නේ තරංගයක් නෙමෙයිනේ. නිවීමක් නේ. එතකොට දැන් මුන් නිවෙන්න ಗುಣ වඩලා නැහැ. මේ කියන්නේ මේ දෙන්නම කියන තාපසවරු දුස්සීලේ. ඇයි දුස්සීලයි? ගුණයක් තුල තරංගයක් නැහැ. තව කෙනෙක්ට සාපේක්ෂව වඩන එකක් නෙමෙයි නිවනට සාපේක්ෂව වඩන එකක්. තමන්ගේ නිවීමට සාපේක්ෂව වඩන එකක්. පුද්ගලයේ සත්‍ය ස්වභාවයක් අදාගත්තොත් එතන සීලයක් නැහැ. මේකයි මට කියන්න ඕමනාව තියෙන්නේ. එහෙනම් ඔබ වහන්සේ අර කිව්වේ අර මම කියන නිසා පුද්ගලයා කෙනවනේ මමත්වයක් ඇදෙනව නැහැ. ඒක මිත්‍යාවට විතරයි ඇදෙන්නේ. සම්මාවට නිවන් නිවීම පිණිස මම දස සිල් රකින්නවා. මං ගොඩාක් සිල්වන්තයි. මගේ නිවීම උදෙසා මගේ සීලය උදෙසා එතන මම නැහැ. ඇයි? ඒ සීලය තුල යා නිවෙනවා. ඒ නිවීම අටගන්නේ එයා තුල එහා නැති නිසා. ඉන්නවනම් නිවෙන්නේ නැහැ එයා. එයා ඇවිලෙනවා. පුදුමව දෙමාන වල අවුරුද්දක් න මොකවත්ම නැහැ අවබෝධයක්. ඇයි ඒ එකෙක් ඉන්නවනේ අවබෝධය බලාපොරොත්තු වෙයි. එයා මොකද්ද එකක් කතාගෙන බලාපොරොත්තු කොයි වෙලේ හරි එක ලැබෙයි කියලා එයා ඉන්නවා. ඒ ආත්ම දෘෂ්ටිය තියෙන අය. ඒ නිසා එයා නිවිලා නැහැ. එයා නිවිලා නැහැ. එයා නිවෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය තියෙනවා. ආත්ම දෘෂ්ටිය නැල්ලු. ඒ නැති කෙනත් අවුරුද්දක් වෙලා. මාර්ගදී අවුරුද්දක් වෙනවා නේ මානව ජීවිතය බුදුන් වැඩි. නිකන් ඊයේ පැවිදි වුණා වගේ හරි හරි සරලයි නේ. ඕන තරම් කාලය ඇති මේ ඉඳලා නිදා තින්න පුළුවන් නම් හරි නිදාස්නේ. බුදුමරි උන්නාන්සේ අර ප්‍රශ්නේ නැල්ලු. ඇයි? නිවීම වෙනුවෙන් උන්නාන්සේ මානකම කරලා. බලාපොරොත්තු දෙක්කනේ උන්නාන්සේ. උන්නාන්සේ කොයි වෙලෙක කම්පන. මාර දවල් මාස 10 දවස් 21යි පැය භාගයයි. පුදුමයි මා මොකවත් නැහැ නේද? ඊළඟටත් කල්පනා මාස 10 දවස් 22යි පැය 3යි මොකවත්ම නැහැ. උන්නාන්සේ අමදාම කැලෙන්ඩරේ බල කම්පන. ඇයි? අර එක්කෙනෙක් ඉන්නවලු මොකද්ද එක බලාපොරොත්තු එයාට ඒ බලාපොරොත්තු ලැබුණ නැන්නේ. අරුණාසගේ මාසය මේ මොන මාසයද? ඉතින් මොනවාරි ඉතින් මාසයක් තමයි ඉතින් ඕක. දිනේ ඉතින් කවුද දන්නේ ඉතින් දින බලන්න ඉතින් මේ මොකද්ද ඉතින් අපිට ඉතින් පොල් කඩන්න තියෙනවා අය මුරවල් මොකද නැහැ නේ දින දන්නේ නැහැ. උන්නාස හරි නිදහස්ද? මොකද්ද ඒකට හේතුව? උන්නාස කිසිම බලාපොරොත්තුවක් නැතුව නිවිලා ඉන්න නිසා උන්නාස නිවිලම යනවා. නිවීම කියන්නේ ඒමල් නිවීම පිළිබඳවත් බලාපොරොත්තුවක් නැල්ලු. එහෙනම් නිවීම නිසා නම් සම්මාවට ගන්නෙ සම්මාව නිසා නම් නිවීමට ගන්නෙ ඒ දෙකම කොයි පැත්තෙන් ආවත් ඒ දෙකම නිර්මාණය වෙන්නේ පුද්ගලයා නැති වෙච්ච නිසා නම් පුද්ගලයා නිරෝධ වෙච්ච ප්‍රතිසතයට සාපේක්ෂව නම් දැන් මම හැදෙන්නේ කොහොමද? බුදුගුණ හැම එකක්ම ඇදිලා තින්නේ බුදුහාමුදුරුවෝ තුල තිබිච්ච පුද්ගල සත්ත්ව ස්වභාවය නැති වෙච්ච නිසා. එක කිරියත්තකනේ පොත් කියන්නේ ආයි පාළි කටපාඩම්. ඒ කාලේ මට හරියට බෑ. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මට හරියට මේ සමහර දේවල් උච්චාරණය කරගන්නත් බෑ මට. ඇත්ත කතාව ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඉතින් මම මව් භාෂාවෙන් මම මොකවත් දන්නේ නෑනේ. ඒ නිසා මට ඒ දුරුජාල් තමයි පාළි වලින් මගෙන් ආන්නේ ප්‍රශ්න. ඉතින් මගෙන් ආනවා. එතකොට ඔබ වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලෙස් නඩත්තු කළේ නෑ කියලාද ඔබ වහන්සේ කියන්නේ? මං කිව්වා සිදුවත් කුමරු කෙලෙස් නඩත්තු කළේ නැද්ද කියලා ඇහුවනම් මං ටිකක් හිතනවා බුදුහාමුදුරුවෝ කියන්නේම බුදු වුණා කියන්නම සියලු කෙලෙස් නැසුවනේ. සියලු කෙලෙස් නැසපු නිසා නේ බුදු වුනේ. එහෙනම් එතන කෙලෙස් ගැන හාන්න බෑනේ. ඒ කියන්නේ ඔයා මොකක් දන්නේ නැහැ නේ බුදු දාම ගැන. ඔයා මෙලෝදයක් දන්නේ නැහැ. බුදුහාමුදුරුව කියන නම කියනකොටම අපට තේරෙන්න ඕනේ එහෙනම් උන්වහන්සේ බුදු වෙලානේ. බුදුනේ සීල කෙලස් නැසපු නිසා නේ. එහෙනම් කෙලස් ගැන මොනවද අපි කතා කරන්නේ? එහෙනම් එයා මොනවද දන්නේ බුදුදාම ගැන? අර මිනිස්සු ඔක්කොම ඕගාලිනාලා ඕම් කළු ගලකින් ඔළුව ගා ගත්තා කියලා පවෙන්ද සිල් ගන්න ආවේ නැහැ ඊළඟට පොය. පස්සේ හැමෝටම මම සිල් දීලා රාජාංගෙන් සිල් දීලා මම මේ බක්කාත්තා ගෙදරට ගිහිල්ලා මම නියතමානීව කිව්වා. එදා ඒ මාන්නේ කඩන්ඩමයි මම එක කිව්වේ. බක්කාත්තා ගොඩාක් දේවල් දන්නවා කියලා ඉතාලින් ඉන්නවා. නමුත් මම සාමාන්‍යර මාව මෙල්ල කරලා සතුටු වෙන්න ඉතින් එදා ඒ සිල් දවසේ ලොකු පාප කර්මයක ආනන්තරිය පාප කර්මයක් වගේ එකක් භික්ෂුවක් අපහසුතාවයට පත් කරලා තමන්ගේ දැනුම පෙන්නලා අර උපාසක ඉස්සරහා පිටේ ලබන ගෞරවේ ඒක කරන්න එපා. බක්කාත්තේ යම් සිල් ගන්න ඉතල මම ගිහිල්ලා කතා කරපු නිසා නැවතාව ඊට පස්සේ අර ගියා. බලන්නේ ඒ හදාස තුල. එතකොට ඔබ වහන්සේලා කියන්නේ බුදුහාමුදුරුව කෙලෙස් කිසිම දෙයක් නඩත්තු කළේ නැහැ. ඉතින් බුදුහාමුදුරුව කියන්නේම සියලු කෙලෙස් නැසපු නිසානේ. ඉතින් ආයි මොකද්ද කෙලෙස් ගැන කතා කරන්නේ? ඉතින් ඒකේ කතා කරන්න දෙයක් නැහැ. ඒ කතා කරනවා කියන්නේ එයා බුදුහාමුදුරුව හඳුරන්නේ නැහැ. බුදු දහම මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙනම් සියලු කෙලෙස් නැසපු නිසාලු බුදු වුණේ. එහෙනම් යම්කිසි කෙනෙක් තුළ සම්මාව පීඨනවා සම්මාව පවතිනවා එයා සම්මාව වඩනවා කියන්නේ ඒක වැඩෙන්නේ පුද්ගල ස්වභාවේ නිරෝධ වෙච්ච ප්‍රතිසතයට සාපේක්ෂව නම් පුද්ගලයා නිරෝධ වෙන්න වෙන්න සම්මාව වැඩිපුර වැඩෙනවා. එහෙනම් සම්මාව ඇති තැන පුද්ගලයා නැහැ, පුද්ගලයා ඇති තැන සම්මාව නැහැ. එහෙනම් මම කියන සංකල්පය ඇදෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඇදෙයි. මිත්‍යාව තිබුණත් ඇදෙනවා. සම්මාව තුළ මම කියලා එකක් ඇදෙන්නේ. එහෙම ඇදෙනවා නම් සියලුම රාතන් වහන්සේලා ආත්ම දෘෂ්ටියක ඉතිහාය කියන එක තමයි කියන්නේ. මම ඉරිදි වලින් අග්‍ර. එහෙනම් ඒ අග්‍රකම ලැබුණ කෙනෙක් ආත්මයක් තියෙනවනේ, පුද්ගලෙක් ඉන්නවනේ. එහෙනම් උන්වහන්සේ සාස්ත්‍රලා නැන්නේ. ওই විදිහට අසුමා ශාවකයන්ගෙම දෘෂ්ටි ටික තමයි කියන්නේ. සම්මාව ඇති තැන පුද්ගලයේ සත්වයක් නැහැ. ඒ පුද්ගලයේ සත්වයක් නැති නිසා තමයි සම්මාව ඉපදෙන්නේ. ඒ නිසා එතන කිසිම දවසක මම කියලා එකක් නිර්මාණය වෙන්නේ නැහැ. පැහැදිලිද? එන මොනවද වංශයට ඒක සම්බන්ධ වෙන ගැටලු? සතරමා ධාතු වලින් නිදහස් වෙන ක්‍රමේ දහන් සතරමා ධාතු වලින්, එහෙම නැත්නම් සතරමා භූතයන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන සතර ධාතු වලින් කියන ඒක නේද? ඒකෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. හැම බුදු කෙනෙකුම හැම තථාගතයන් වහන්සේ නමක්ම දේශනා කරනවා ඒ මාර්ගයේ වඩපු පුරුදු කරපු කට්ටිය සාදු කියන එක නිවැරදි කියලා. ඒ මාර්ගය හරි කියලා කියනයි. ඒගොල්ලොත් ඒක දන්නවා ඒක හරි කියලා. බුදුරු හැමෝම දේශනා කරන ඒක තමයිලු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරෙන් මේ ලෝකේ කාටවත් නිදහස් වෙලා යන්න බැරිලු. හැබැයි නිදහස් වෙන්න පුළුවන්ලු. නිදහස් නොවි නිදහස් වෙන ක්‍රමයක්ලු ඒක. දැන් පඨවියෙන් මම නිදහස් වෙන්න ඕනේ නම් මේ කය මෙම ඇල්ලුවාම අවු වෙනවනේ. මොකද්ද එක මෙම අවු වෙන්නේ? මේ අවු වෙන එකේ මම නිදහස් වෙන්න ඕනේ. එහෙනම් කය අයින් කරලා මම කොහෙද ඉන්නේ? ප්‍රේත ලෝකෙටම. හරි ගියා කියමුකෝ කයෙන් නිදහස් වෙනවා. ආපෝ ධාතුවෙන් අයින් වෙන්න ඕනේ. දැන් ඊළඟ එකකින් තව එකකට යන්න එපායි. වායෝ ධාතුවෙන් අයින් වෙන්න ඕනේ. තවත් එකට යන්න එපායි. තේජෝ ධාතුවෙන් අයින් වෙන්න. සිතනුත් අයින් වෙන්න ඕනේ. දැන් ඔක්කොම ගන්න නම් දැන් මම නිදහස් වෙන්නේ මොනවද? දැන් මම නිදහසක් වෙන්න ඕනේනේ. නිරෝධයක්, නිරෝධ සමාපත්තියක්, පිරිනිවන් පෑම මම බලාපොරොත්තු වෙනවා. අතර අයින් කළාම පිරිනිවන් පාන්නේ මොනවද? මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම හැදිලා තින්නේ හතරෙන් නිසා. ඒකෙන් මට කවදාකවත් නිදහස් වෙන්න බෑ. කෙනෙකුට දෙනවා මේම කළ පිටට එකක්. කවදාරි දවසක අපිට පිටට එකක් වැදිනවා. එක තාපසයෙක් හිටියලු එක කොයි කාලෙද කියලා දන්නේ නැහැ. මීට අවුරුදු 1200-300කට කලින් තාපසෙයි. ඒ තාපසයා කෙනෙකුට කකුලෙන් දාලා තිනවා. ගෝලයකට භාවනාවේ නිදි මේ ඇවිල්ලා පරිචිත්තෙන් බැලුවා නිදිලු දුන්නලු කකුලෙන් එකක් අයියෙන් ගාලන සාමාන්‍යයෙන් ගාලා තියෙනවා. ගැව්වාම එක ටිකක් වැදුනා. මොකද නිදි ඕකටද මම කමටන් ගන්නවා. සාමි සමාව ආය සමාව දෙගලන්නේ භාවනා කරන හරියට ඒවල එයා ගියා. පස්සේ තාපසේ හරි දුකයි. කොච්චරක් මම ශිෂ්‍යෙක් තමයි ඉතින් ඒක කරන්න එක සුදුසු නැහෙනි. මම කොච්චර අසම්මර ඇසුරුනාද. එයාට හරි කම්පාලා ලැජ්ජයි. පස්සේ පසු කැවිලා ඒක හදාගෙන ඒ කමටා දිලා ඉතින් නිදහස් වෙලා ගොඩාක් ඈතට ගිහිල්ලා දැන් එයාට හිතෙනවාලු. මම අසම්මර කොච්චර දියුණු වෙලා තිබුණොත් ධ්‍යාන වැඩුවත් මගේ තාම කයේ සංවරය නැහෙනි. ටිකක් අසීලයි. ඇසුරුනාද කම්පා වෙලා හරි. මම කාලයක් මම භාවනා යෝගී ඉන්නවා කියලා භාවනා යෝගී ඉන්නකොට එයාට සිතිවිල්ලක් ආවලු. ගහපික කවදරි මට වැදිනවන්නේ. හරි. මම භාවනා යෝගී වෙනවා කිසිම කෙනෙක් ඇතුළු නොකර. අවුරුදු 5ක් හිටියලු 10ක් හිටියලු 15ක් හිටියලු. කොහොම අවුරුදු 23ක් විතර ඉන්නකොට ඊළාට පැත්තෙන් කැක්කුමක් ආවලු. අල්ලල බලන්න පොඩි ගෙඩියක් තියෙනවා. හරි අමාරු. ඔහොම නැමෙන්න බැරිලු ඉස්සරහට නැමෙන්න බැරිලු. හරි කැක්කුමයිලු. පස්සේ පීට වෙලා කට්ටි ඇවිල්ලා ඒක පොඩ්ඩක් සුද්ධ කරලා කපලා කරලා ඒතල පත්ති දෙනවා සනීපනවල සතියක් විතර දුකුත් ඉඳලු. පස්සිලියට තේරුනේ කවුරු දාන්න ඕන නැල්ලු. කර්මයේ ගොඩ නැගිලා තිබුණා මේකත් පටවියනේ ඉබේ ඒක එන්න පුළුවන්. එයා ඒක අද්දුටුවයි සත්‍යයි කියලා තියෙනවා. එහෙනම් අපි කරන කර්ම ඒකාන්ත වශයෙන්ම මිනිස්සු ඇවිල්ලා ගාලා බැනලා දත් කඩලා ඒක පරිසන්දේ කියලා හිතන්න එපා. දත් කැක්කුමක් එනවලු. ඉවස ගන්නම බැරිලු. බැරිම තැන මම අඬුවක් කරන්නේ කලල හදිනවලු ලේ ගලනවලු මම ඇයි ඒ නිවස ගන්නම් බැරිද ලේ ගිහලා දවස් තුනකට මේක ඉදිමිලා ඊට පස්සේ හරි ගිහලා සනීප වෙනවලු ඒකට පොලිසියන්න බැරිද ඇයි දක් කඩල නැන්නේ කවුරු එදා ඒ කඩ කැඩුවලු ලේ විදිහටම ලේ ගියලු ඒ විදිහටම කැක්කුමලු මූණත් ඉදිමිලා තිබුණලු ඒ විදිහටම දුක් වින්දලු හැබැයි කවුරුත් ගැව්වේ නැල්ලු හැබැයි ඔක්කොම වුණාලු එනම් මේ කය මේ බම්බයක් විතර ඔසේ තියෙන කය හැම සෛලයකම මම කරන්නේ මොනවද ඒකේ රෙකෝඩ් එක තියෙනවා කවුරු නොකිරුවත් ඒක ඉබේ මතුවෙන්න පුළුවන් පැහැදිලිද එහෙනම් මේ සතරමා භූතයාගෙන් නිදහස් වෙන්නම බෑ හැබැයි නිදහස් වෙන්න පුළුවන් කියලා සීල බුදුවරු දේශනා කරන ක්‍රමය තමයිලු පටවිය වශයෙන්ම මඳුන ගන්නවා මේක ඝන ස්වභාවයක් දැන් මේක ඝන ස්වභාවයක් පැදුර ඝන ස්වභාවයක් පොළව ඝන ස්වභාවයක් වාලේ ඝන ස්වභාවයක් ඝන ස්වභාවයක් දැන් මෙතන රූපයක් නාමයක් තියෙනවද රූපයක් තියෙනවද මමනේ කියන්නේ මේක කනුව කියලා හැබැයි මේක ඝන ස්වභාවයක් මේක මේ විදිහට නාමයෙන් රූපයෙන් මේකින සියලුම භෞතිකෙන් නිදාස් කරගන්න පුළුවන් ඝන ස්වභාවයක් වශයෙන් පඨවි ධාතුවක් වශයෙන් දකින්නවා කෙසේල් ගෙඩියක් තමන පටවි ධාතුව පැනිරසයි පාලනන දොඩම් ගෙඩියක් තමන ඒකට අවු වෙනවා රවුමට අවු වෙන අරක නිකන් දිගට අවුන ලීයක් වගේ මේක රවුමට අවු වෙන මේක පටවි ධාත ඇඹුල් ටිකක් මේක පටවි ධාත ටිකක් ඇඹුල් අරක පටවි ධාත එක එක පැනිරසයි මේ විදිහට නාම රූප වලින් වටිනාකම නිදාස් කරලා පටවිය වශයෙන් අපට අඳුන ගන්න පුළුවන් ඒ විදිහට මේ මුළු ලෝකෙම දකිනවා නම් එයා සෝතාපන්නයි මුලපරියාය සූත්‍රයේ තමයි ඒක දේශනා කරන්නේ. පටවිය යමේ පටවිය වශයෙන් ඇඳින්නා නම් එයා සම්මාවට පැමිණියේ යයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අමතනම තියෙන ද්‍රව ස්වභාවයක්, ගලන ස්වභාවයක්. ඒකට කොකාකෝලා කියලා, කිරිතේ කියලා අපිනේ එකක් කියන්නේ. ද්‍රව ස්වභාවයක්, ගලන ස්වභාවයක්, වැක්කිරෙන ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවයෙන් දැක්කාම මේක වටින බීම මේක අඩු බීම මේක ප්ලේන්ටි කිරිතේ එහෙම එකක් නැල්ල ඔක්කොම ද්‍රවලු එයා තුළ වටිනාකමක් නැල්ල නාමයක් රූපයක් මොකවත් නැල්ල ඇලීමක් ගැටීමක් නැල්ල නිදාසයක් සෝතාපන්නලු මෙන්න මේ විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයම එයා ස්වභාවයක් වශයෙන් දැක්කාම ඇලීමෙන් ගැටීමෙන් ඒ නාම රූප වලින් යන නිදාස වෙනවා අන්න එහෙම විතරුණු නිදාසෙන්න පුළුවන් වෙන කිසිම දෙයකින් නිදාසෙන්න බෑ එයා අම්මා තාත්තගෙන් නිදාස වෙනවා අම්මා තාත්තත් එක්ක බැඳින්නේ නිදාස වෙනවා නිදාස වෙලා ගුරුවරයාට මගේ අම්මා මේ මගේ තාත්තා මගේ දෙමව්පියන් ඕම අම්මා තාත්තා නඩත්තු කරනවා මෙතන ඇවිල්ලා දරු ඔක්කොම දාලා පැවිදි වෙනවා පොඩි ආන්දරෝ දාන වලනවාද අපි කොහොම මොකද මේ වචන වෙනස්නේ අගන්න චොලට දෙන්නද ඇසුත් ලොකු වෙනවා මොකද ඒ කතන්දර බලනකොට එයා අර මුණුබුරා වරතල් කරේ ඒ විදියටම ඔළුව යන්නේ ඒ විදියටම ඇතිරෙන්නේ බලනකොට අර පොඩි ආන්දර තුලින් අර අර මොනුබුරා නඩත් වෙනවලු. ඒ කියන්නේ මොකවත් නිදා කියලා නැහැ. එහෙනම් මොකද්ද ඒකේ තුල තියෙන යථාර්ථය කියලා බලන පටවිය පටවිය වශයෙන් දකින් නැති නිසා අර නාම රූප වලින් කොච්චර බේරිලා ආවත් මෙතන ඒ නාම රූප වලින් ඉන්න නඩත් වෙනවා. නඩත් වෙනවා. එක්ක කොට්ටයක් හරි බදාගෙන ඉන්න අර පොඩි එකා උරේ තියෙන එහෙම කොට්ටෙන් හරි එක නඩද ඒක පටවියක් නේ. මොනබුරා වොන්නේ ඒ කොට්ටේ ඇතිලු. සමහර කට්ටි ඉන්නවා එන. එහෙම නිකන් නාම රූප වලට බැඳිලා. ඒ නිසා ඒකට ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන සරල උත්තරේ ලෞතර තථාගතයන් වහන්සේගේ උත්තරය යම්කිසි කෙනෙක් සතරමා ධාතු වලින් සතරමා භූතයාගේ නිදාසෙන්න ඕනේ නම් එයා සතරමා භූතයත් එක්ක තියෙන ගනුදෙනුව විසඳන්න ඕනේ. ඒකට ඇලීමෙන් ගැටීමෙන් තොර වෙන්න ඕනේ. එහෙම ඇලීමෙන් ගැටීමෙන් තොර වුණොත් සතරමා භූතයත් එක්ක නාම රූප වටිනාකම් එක්ක අපේ සිත ගනුදෙනු කරන ක්‍රමවේදෙන් නිදාසුනොත් එදාට එයා සතරමා භූතයගේ නිදාස වෙනවා. එහෙම නැතුව මේ ලෝකේ වෙන ක්‍රමයක් මම දන්නේ නැහැ. එහෙනම් සතරමා භූතනේ මේ දාන මාන මේ පාත්‍ර මේ ඔක්කොම සතරමා භූතනේ. මේක නිදාස වෙන්න තියෙන ක්‍රමය තමයි ඒ ඇලීමෙන් ගැටීමෙන් සිත නිදාස් කරන එක. නිදාස් වුනාම ඒක පටවි ස්වභාවයක්. හැමෝටම ව්‍යංජන තුන අම්බ වුණා මට එකයි අම්බ වුණා. ප්‍රශ්නයක් නැහැ. ඇයි? ව්‍යංජන පේන්නේ නැහැ. ඒකට පටවි ධාතුවක්. බත් තියෙන පටවි ධාතුව, පරිප්පු තියෙන පටවි ධාතුව. ප්‍රශ්නයක් නැහැ. අර බෝංචි නෑ. එහෙනම් එයා ඒක පටවි ධාතුව නෙමෙයි. ඒක බෝංචි වශයෙන් දකිනවා. වටිනාකමින් දකිනවා. වෙන රූපයකින් දකිනවා. වෙන නාමයකින් දකිනවා. ඒකට සාපේක්ෂව ගැටෙනවා. ඒ නිසා බෝංචි වලට යන අදු කියනවා. හැමෝටම පපඩම් දුන්නේ. එතකොට මමම හිතන්නේ නෑ. එතකොට මම මික්ස්වක් නෑ. හිතන්න මට පපඩම් අම්මුන් නැත්තේ. ඒ කියන්නේ පපඩම් කියන එක වෙනම නාමයක්, වෙනම රූපයක්. ඒකට වෙනම වටිනාකමක්, වෙනම ගැටීමක්. බත්තම් වුණානේ බතුත් පටවිනම් පපඩනුත් පටවිනම්. ඉතින් පටවිය හම්බ වෙලානේ. ඉතින් තවත් පටවිය වෙන මොනේද? එයායි පටවිය පටවිය වශයෙන් අඳුරන්නේ නැහැ. ඒක වෙනම වටිනාකමකින් අඳුරනවා. ඒ නිසා එයා ඉපදෙනවා. ඇලීමෙන් ගැටීමෙන් නිදාසෙන්න පුළුවන් නම් පටවි ස්වභාවයෙන් පටවියන්නේ මේ පටවි ස්වභාවයෙන් නිදාසෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් එයා සතරමා ධාතුවේ නිදාසෙනවා. පැහැදිලිද? උත්තරේ තව ටිකක් විසඳන්න ඕනේද? මොන වගේ අපැහැදිලි තැනක්ද තියෙන්නේ? තේක්කලීය වටිනවද කළුවරලීය වටිනවද? කළුවරලීය වටිනවා. ඇයි කළුවරලීය වටින්නේ? ඒකේ අඩියක්. අඩියක් රුපියල් 1500ක් විතර එනවනේ. තේක්ක 350යිනේ. 1500ක් විතර වටිනවා. පොඩි තැනකට පටියක් ගහන්න ඕනේ. අඟලේ පටියක්. කළුවරලිය ගාන්න බෑ. නැ ගාපුවම පුපුරනවා. ඒක ඉලෙක්ට්‍රෝන වල තද ගතිය වැඩිනේ. එන ගාන්න බෑ. ගැව්වම පුපුරනවා. කැඩෙනවා. මේ තේක්ක වල හොඳට එන බයිනවා. දැන් මේ වැඩේට සාපේක්ෂව කළුවරද තේක්කද වටිනාකමෙන් වැඩි. ඇයි ඒ තීරණය ගත්තේ? කළුවරනේ වටිනේ 1500යිනේ. ඇයි ඒ තීරණය ගත්තේ? අවශ්‍යතාවයට සාපේක්ෂව ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයට සාපේක්ෂව වටිනාකම වැඩි. යාළුවෝ 10ක් ඉන්නවා. එකම යාළුවෙක් ඉන්නේ. යාගෙන් පුදුමාකාර සාහනයක් තියෙනවා. ෆෝම් එකක් පුරවන දුන්නකම නියමයට පුරවන. එයාට දැනුම තියෙනවා. එයා ලක්ෂ දේවල් කරලා උපදෙස් දෙනවා. ඒ දේ එයාට වටිනාකම වැඩි. අපට ලැබෙන ප්‍රයෝජනේ අපි ලබන සාහනය. මේකට සාපේක්ෂව තමයි වටිනාකම ලැබෙන්නේ. දැන් ආහාර වලට වටිනාකම ලැබෙන්නේ රසට සාපේක්ෂව. රසට සාපේක්ෂව අලවොද්දා තියෙන හරි රසයි. අද කවුරු අලවොද්දාක් අදලා තියෙන නියමෙට තියෙනවා. අර වටින ව්‍යංජන තියෙනවා ලීස් කැරට් අලවොද්ද දෙන්නකෝ මට. ඇයි අලවොදි දෙන්න? කැරට් නෑ ඒක ඕනේ නෑ. ඇයි? වටිනාකම වැඩි. රස වැඩිනේ රසට සාපේක්ෂව. ලීස් දෙන්න දාලා තියෙනවා. අනිත් ව්‍යංජන කටේ තියෙන අල ඕනේ නෑ. ලීස් එකක් දෙන්නකෝ. එදාට ලීස් වටිනාකම වැඩි. ඇයි? ඒ රසට සාපේක්ෂව. ඇස්වලට රූපෙට සාපේක්ෂව. රූපෙට සාපේක්ෂව. කනට මීරි ශබ්දයට සාපේක්ෂව වටිනාකම් වැඩි. ඒ නිකන් තගරම තට්ටු කරනවා වගේ. ඕම ඉතින් කවි නොකිය හිටියා නම් ඉවරනේ. සමහර කටිය කවි වල අර්ථය මොකවත්ම නැල්ලු. පුදුම කටහඬක්. ඇයි ඒ මීරිභාවයට සාපේක්ෂව වටිනාකම තියෙන්නේ? එනම් මේ ආයතන අයම ඒ සංඥා සංස්කාර ගනුදෙනු කරන ක්‍රමවේදයට සාපේක්ෂව වටිනාකම් නිර්මාණය වෙනවා. කනට මීරිට සාපේක්ෂව, ඇසට රූපයට සාපේක්ෂව, දිවට රසට සාපේක්ෂව, නාසයට ගන්ධයට සාපේක්ෂව, ස්පර්ශයට ඒ ස්පර්ශ කරන භාණ්ඩයට සාපේක්ෂව සාපේක්ෂක ධර්මතාවයක් තියෙනවා. මේම තමයි වටිනාකම් හැදෙන්නේ. පටවිය පටවිය වශයෙන් දකිනවා නම්, පටවිය පටවිය වශයෙන් දකිනවා නම් දිවේ ප්‍රශ්නේ අතේ ප්‍රශ්නේ විසඳුනා. ආපය ආපය වශයෙන් දකිනවා නම් ඒ දිවේ ප්‍රශ්නේ අතේ ප්‍රශ්නේ විසඳුනා. වායුව වායුව වශයෙන් දකිනවා නම් කනේ ප්‍රශ්න, නාසයේ ප්‍රශ්න, උලම් ප්‍රශ්න විසඳුනා. තේජෝ තේජෝ වශයෙන් දකින රූපෙටන ඒ ආලෝක දාතේ ප්‍රශ්න විසඳුනා. සිතිවිලිවලටන සිතේ ප්‍රශ්න විසඳුනා. ඒ සතරමා භූතය තමයි මේ ආයතන පායක ගනුදෙනු කරන්නේ. ඒගොල්ල ගනුදෙනු කරන ස්වභාවයන් අතර තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒක භූතයන් වශයෙන් දැක්කාම, ඒක ස්වභාවයන් වශයෙන් දැක්කාම ඒ ස්වභාවය තුළ වටිනාකම් ගොඩ නැගෙන්නේ නැති නිසා, ගනුදෙනු කෙරෙන්නේ නැති නිසා එයා ඒ ධාතුවේ නිදාස් වෙනවා. ඒක පුරුදු කරන්න පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවා? සුවපත් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා.